අර ඒ මාරය يعني මාර එයිම වැඩ කරන හැටි නේ සම්මහස. ඉතින් මේ
නිමිත්තනි ගන්න ඔය දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ දැන් අපි අසුදයක් බලලා ඒ අසුදේ ඉස්සෙල්ලා හිතකර කියන්න ගියාම දැන් ඒ ස්ත්‍රී අරමුණ අසුදේ කියන්න ඉස්සෙල්ලා අරගේ රාගේ පයින්න. කන නැහැ අරමුණ ඇවිල්ලා අරමුණේ අපි තියන්නේ නැන්නේ. එහෙම ගත්තාම ඒකයි වෙන්නේ දන්නේ මේක සිහිය අවධානයෙන්ම කරේ නැත්නම් ඒ නිමිත්තේ අසුදේට ඉන්න ඉස්සෙල්ලා ඒ නිමිත්තට රාගය උපදින
ඒකෝ දෙන්නේ ඒ වගේ අනිමිති අනුමිති වශයෙන් ඇතුලෙන් ගැනෙනවා දැන් නේද ඒ නිසා තමයි මම කියනවා
විසබාරණ
මොකද කියන්නේ කියලා කියන්නේ නේද නැත් මේකේ දැන් මට අද මේ ඊයේ බලනකොට හොඳට අසුබයමයි මෙනෙහි වුනේ නේද ඒක නැහැ කිසිම මේකක් නැහැ හොඳට ඒකට හිතක් ගියා තව මෙහෙ කරන්න ඕන කියලා හිතුණා. දැන් කාලෙකට පස්සේ මම දැක් ඒවා දැකලා තියෙනවා. එහෙම නැතර ඉච්චර ඉතින් ඕක මෙහෙ කරන්න ඕන කියලා වගේ හිතිලා නැහැ. මම බලලා හැබැයි ඒ වෙලාවේ දෙලින්ම අසුබ පැත්තෙන්ම තමයි ගියේ ඒක වෙයි තමයි. හොඳට ඒක තේරෙනවා. දැන් අරක කිසිම සම්බන්ධයක් නැති දේවල් ටිකක් තමයි අර මෙහෙම ඒ උදේම වල වෙන්නේ. ඒකත් ඉතින් ඊට පස්සේ දැන් මේ අර මේ ගියාට දැන් බෞද්ධලේවා එකක් යන දිදුල කියලා අලුත් එකක් ගාල්ලෙන් කරන්නේ ඒකේ හොඳේ මේකට ගන්නේ ඕක දාගෙන අහන්නකොට ඕකෙත් කොහොම හරි ඇවිල්ලා රට්ටී සංඥාව වඩ නැහැටි ඔන්නෝ ටිකක් කියන්නේ මම හිතක් හොඳේ ඒක අහගෙන දැන් ඒකත් වෙන කර කර වැඩ වඩා ඉති ටික කල්තින භාවනා පැත්ත විස්තර කරලා ඉතින් මේකට වෙනකට ඉන්නේ කොහොමද කියලා හාමුදුරු කෙනෙක් උදකට හොඳේ විස්තරයක් කළා හරි නේද නැහැ ඒකත් වඩන්න හිතෙන පැත්තට ටික ටික එනවා
එනවා
ඔව් මොකක් දැන් අපි සාමාන්‍යයෙන් දෙතිස් කුණප භාවනාව මම කරනවා නිතරයි අපි වැඩසටහන් වල අනිවාර්යෙන් කරන එකක් ඒ වුණාට ඔකේ අර දැන් අර නවසීගතක පැත්තට යන්නේ කොටස් 32 වෙන් කරලා වයි ඒ පිළිකුල බලන එක ඒක හැමදාම දිගටම කරපු දෙයක් ඒක මට හොඳට පුරුදුයි නිකන් අර කොටස් කියන කොටම මේ නිකන් මේ කියනවා එහෙම ඒක තියෙනවා එනාට දැන් දැන් අර මරණය වෙන්නේ මලමිනිය අවස්ථාව එහෙම වෙනම බලලා
නැහැ
බලලා දැන් මොකද ඔය වගේ මේවා සමහර විට දැකලා තියෙනවා ඔය පින්තූරවල මේවා දැකලා විතරක් ගියත් බලනකොට මට නිකන් හිතුණා මේක වඩන්න ඕන මෙහෙම මෙහෙම කියලා.
ඒක
තමයි මේ වගේ පස්සේ සැකසෙන්නේ නැති ඒක. එහෙම වුණා විරුද්ධ දක්වන්නේ නැහැ. අන්ති ඇහිගෙන. ඒ පෙන්වන්නේ දැන් මේ මේකට කිසිම සම්බන්ධයක් ඇති දෙයක්වත් නෙවෙයි. වෙනම අර ගොඩාක් ඉස්සර මොනවා හරි මතුවෙවි.
ඒක දැන් මෙහෙම එකක් දකිනවා මම ඒ කියන්නේ. ජීවිතය බවාංග මට්ටමින් වෙන්නේ
නැහැ.
ඊට පස්සේ
පොඩ්ඩක් අවදි වෙලානේ බවාංග වෙන්න බෑ.
ඒකෙන් ජීවිතය දකින්න බෑ.
එහෙමයි එහෙමයි.
ඒ මට්ටමේදී සාමාන්‍ය අපිට මේ හිත කියන එක නිකන් අර මේ අපි තැනකට පොදු වෙලා කේන්ද්‍ර වෙලා නැහැ. පොදුයි. එතකොට මේ හිත හිතේ ආස්ව සංයෝජන කෙලස් තියෙනවා සාමාන්‍ය අපිට බලයක් තුන නෙවෙයි සසරෙන් පුරුදු කරපු කෙලස් සාමාන්‍ය අපි ආස්ව සංයෝජන වශයෙන් තියෙනවා. එතකොට මේ හීනයේදී දැන් අපිට මේ එක භූමියකට නැතුව පොදියේ හිත කියන එක සම්පතියක් වශයෙන් එකක්. එහෙම තියෙන්නේ දැන් අපිට අපි මේ ජීවිතේ අතහැරලා ඒ ජීවිතේට අපි නැගලා ගියා කිව්වොත් හයෙන්දි වෙනස් වෙන්නේ. හිත කියන එක මේ සම්පතිය.
එහෙම.
ප්‍රතිවිරුද්ධ
වෙනසක් නැහැ නේ. කය
මාරුණා. ඔව්. අද අපිට මේ උපාදාන සංයෝජන දේ අපිට ඊළඟ ජීවිතේට උපදිස්ත වෙනවා. එම වෙනවා. ඒ අනුව තමයි ඊළඟ ජීවිතේ අපිට වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ මේ සිද්ධියකින් මේක විවෘත වෙනවා. ඊනේදී පොදු වියතවල භවය එකකට නැහැ. මාත බෞද්ධයෙක් වැටිච්ච යනවා. එතකොට දැන් මේ ජීවිතේ හෝ පෙර ජීවිතේ හෝ යමක් මේ වෙලාවේදී මතුවෙන්න පුළුවන්.
ඕකේ දැන් මේක මටත් හිතිලා තියෙනවා ගර්භාංශ කියන කතාවම. ඒ කියන්නේ හිත අපිට කෙලවරක් කියන්න බෑනේ. එතකොට අපි ඔය 31 තලේ හැමතැනමත් ඉඳලා
තියෙන්නේ.
එතකොට ඕන જાතියක එකක් එන්නත් ඉඳ තියෙන්න පුළුවන්. දැන් මට හිතිලා තියෙන්නේ අර දැන් භාවනා කරද්දී සමහර විට අපි කරපු ක්‍රමයක් තමයි මම කියන්නේ. සමාධිය ගොඩක් වැඩිවට කියලා ඉස්සර ඒක වැඩි වී හොඳට සමාධිය එනකොට ධානයක් අදිෂ්ඨාන කරන ක්‍රමය. ඒ කාලේ මට තිබුණ ප්‍රශ්නේ දැන් මේක මම ඊට කලින් කවදාවත් නොදන්න එකක් මෙහෙම හිතුවාම කොහොමද මේක වෙන්නේ? පස්සේ මට ওই පැත්තෙන් හිතලා තමයි මේ මෙහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපේ හිත පැහැදුන වෙලාවක අපි මෙහෙම සිහි කළොත් සමහර විට අර කවදා හරි කරපු සංසාරේ එකක් හිත දන්නවා. අපි නොදන්නව උඩට අපිට හතගෙන තියෙනවා.
ඔව්.
ඒත් එහෙම හැකියාවක් වෙන්න පුළුවන් කියන එක ඒක මට නිකන් හිතු දෙයක්.
මුලිකේක ඒක නිකරන්නේ. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ. මතු කරලා නිකන් භවයේ රැහිලා තියෙන එක මතු කරලා ඊයේ මතු වෙන විදිහට ධර්ම දේශනා.
හ්ම්.
ඒක මේ කරන්නේ. ඒක අර සසර පුරුද්ද ගන්නවා. සෝන ස්වාමීන් වහන්සේ වහන්සේ අර අධික විනීතිය කරලා මේවා කරලා ඒක තමයි මේ සසරේ බුදුරජාණන් වහන්සේ දැක්කම සසරේ මේ මීනාවාදකේ ඒකත් එක්ක කරපලා ඒකත් එක්ක මෙයාගේ හිතේ යම් තියෙනවා මේකට දෙන්න පුළුවන් ගැතිය. ඒකත් එක්ක කරපලා ඒ
වගේ මාතෝ වංගර කියන්නේ මම දෙහියත්ත කණ්ඩී ගියා කියලා බෙදුවා මම දැන්. ආ මම තේ පැත්තෙ ගිහිල්ලා පිටිසකට කියා දෙන්න ගත්තා.
ආ
එහෙ පුදුම හිතෙනවා දැන් කීප දෙනෙක් ආවා මේ ත්‍රී වීල් වල ඕන කට්ටිය කරුණාය.
මොනවාද?
ත්‍රී වීල්.
ත්‍රී වීල්.
ආ ඒ මොනවාද දැන් මේ ගොල්ලෝ කියනවා අපි බණ අහනවලු මේ ෆෝන් එකේ දාගෙන අර ඔය පිටිකල ස්වාමීන් වහන්සේ කියන බණ ගොඩක්
අහලා.
ආ ඒක හොඳ සාකච්ඡාවක් ගියා. ආ මට මටනිකවට ඕක කතා කරද්දි මම මොකද්ද තේරුම් කරන්න මම ත්‍රී වීල් එකක් උපමා කරගෙන මම ඔයගොල්ලන්ට විස්තර කළා. මේ හේතුඵල පටිච්ච සමුප්පාදේ කියනකොට හේතුඵල සම්බන්ධේ ගන්න මේ ගත්තාට දැන් ත්‍රී වීල් එකේ දැන් පෙට්‍රල් පිච්චිලානේ එන්ජින් එක දුවන්නේ ත්‍රී වීල් එක යන්නේ. ඒ දෙකේ හේතුයි ඵලයයි අරගෙන පෙට්‍රල් නිසා තමයි එන්ජිම කරකේ. හරි. ඊට පස්සේ සුගා දැන් පෙට්‍රල් නැත්තම් එන්ජින් එක වැඩ කරන්න බෑ. ඊළඟට අපිට හේතුඵල සම්බන්ධය තියෙනවානේ. පෙට්‍රල් දැවීම නිසාමයි මේක වැඩ කරන්නේ. එතකොට දැන් පෙට්‍රල් ඒ කියන්නේ එන්ජිම වැඩි වැඩ කරපු ටිකේ අපි හේතුව බලන්න ගියොත් හේතුව හම්බ වෙන්නේ නැහැ. ඒ වැඩ කරපු ටිකට අදාළ පෙට්‍රල් ටික පිච්චිලා එතකොට හේතු තේින්නේ. එතකොට කොහොමද ඒ ටිකෙන් වැඩ කරලා ඉන්නේ ඵලය තියෙන්න පුළුවන්ද? එතකොට හේතු නිරෝධ නම් ඵල නිරෝධයි කියන එක වංගන්නවා කිව්වා.
ඊළඟ දවසේ කෙනෙක් මට කියනවා සෝනාර කියපු 3 wheel එකේ එක හරි ෂෝක් නෙමෙයි.
එයා කියන්නේ. ආ එයා තමයි දෙන්නේ. ඒගොල්ලන්ට ඒක ඒ කියන්නේ ඊළඟ දවසේ සාකච්ඡාව ඉවර වෙලා නිකන් කතා කරද්දි කියලා අර ඉජිරා කියපු මෙන්න. ඒකෙන් කිව්වා නම් උග හොඳට තේරෙනවා. අර අපි තුරුදු පැත්තකින් මොකක් හරි කතා කරාම ඒක
ඒකේ
වැඩි සමත්
වෙනවා.
ගොවියට එතන ගොවිකමින් ඉන්නේ දෙන්නේ. එහෙම. ඒ ටිකත් එක්ක මට නිකන් ඊළඟ කට්ටිය මේකත් මොකක් හරි කියන්න ඕනේ කියලා. ඒක හරියට වැඩ කරලා තිබුණා. ඒක ඒ වෙලාවේ නෙමෙයි දැන්. එතන කීය කෙනෙක් දැන් මෙයා කිව්වේ මෙයාගේ යාළුවෙක් එක්ක ඇවිල්ලා තිබුණා. ඊළඟ දවසේ මට කිව්වේ අර අනිත් කෙනා කිව්වට මේක මේක මෙහෙම කර කර කියනවා මේක කොහොම හරි කරන්න ඕනේ. කිය කියා නිකන් පුදුම වෙනසක් වෙලා. අර ඒක ඒක සමහරුන්ට ඒක අපි මං දන්නේ නැහැ මේක මෙච්චර වේවයිලා කියලා. ඒ තරම් මේ ඉන්න
තැනදී තමයි. එහෙම. තනින්ම දුන්නා වයි තින් ඒකම ගැලවෙයි.
ඒක එන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ. පිට බලලා වෙයි අර අදාළ එකින් දේශනා කරන්න කිව්වා. අපිට තියෙන ප්‍රශ්නේ අපි දන්නේ
නැහැ
අඩුපාන ගී ජීවිතේ හරි එක බලන්න පුළුවන් ඊට වඩා මේ බීසි මෙන්න දෙන්නවා
අමාරුයි අපි සතර පුරුදු කරපු හොඳ කම තාන්න ඇති
එහෙමයි
අහුවෙන්නේ වෙන්නේ අපිට කරලා කරලා බලනම අපිට සප්පායක තෝරගන්න
ඔව්
අපි දෙක ගැලපුණේ නැත්තම් කියෑම කරක් හරියට අපිට සම්බවයෙන් පුරු කරපු දෙයක් ආවනම්
පොදු වෙනකන් ටිකක් කරලා බලන්න කිව්වට කමක්
නැහැ.
මේකමයි කරන්න ඕන කියලා කියන එක වැරදි.
ඒක ගෝරේ ඒ කියන්නේ හමතහන් දෙක තුනක් කරනකොට තමන්ට ගැළදෙන්නේ කොහොමද? ඒකට අදාළ විස්තර ටික දැනුම අවශ්‍ය කරු බුදුරයන් ලබා. එතකොට යාට සප්පා එකම ලැබේ.
ඇත්තටම ඔය දැන් මම අනුපදෙස් දෙනකොට නම් ඒකේ කෙනා කියන මේකෙන් හොඳට කරනවා නම් මම මේ පැත්තෙන්මයි වැඩිපුර කරවන්නේ.
ඉතින් කතාවනේ දැන් අපිට මුලින් එකක්ම කරන්න කියන එකට වඩා ඉස්සෙල්ල කියන්නේ විවිධ සංයෝජන මතන් නිසා අපිට දැනනසෙන්නේ කියන්නේ මහරාවුල වාචෝච්ච තමයි 3-4. මාගේ ස්වාමීන් වහන්සේ තමයි 9ක්.
දැන් මට හිතුනේ සායනස දැන් මම ඉස්සෙල්ලත් කිව්වර පටිච්ච සමුප්පාද සම්බන්ධයේ ඔය මට මේ නැතකදී ආපු අවබෝධයක් ඒක ඉස්සර ඔහොම එකක් දැනගෙන හිටියේ එතන දැන් අපි මොන කමටහන කළත් මෙතෙන්ට නේද ඉන්න ඕන කියන එකක් අර හේතුඵල සම්බන්ධයෙන් ඊළඟට මේ හේතු නිරුද්ධ වෙනවා නැත්තම් අපි ඵලය ගැන කතා කරන්න යනකොටම හේතු ටික විනාශ වෙලා ඉවරයි. මොකද හේතු වැය වෙලානේ ඵලය ඉපදිලා තියෙන්නේ. හැබැයි හේතු වැය වෙලා කියන්නත් බැ අර පටිච්ච සමුප්පාදේ අර ඉනස්මෙන් සති දන් හොති කතාවකුත් තියෙනවා. මේ ethical විනයක් තියෙනවා කියලා. එතකොට ඔක එක ක්ෂණයක වෙන්නත් ඕන. හේතුවයි ඵලයයි එකට තියෙන ගතියක් තියෙන්නත් ඕන. හේතුවෙන් තොරව ඵලයට පවතින්නත් බැහැ. මේක එකට තියෙන්නත් ඕන. හැබැයි අපිට පේනවා හේතුව සිග්‍රෙන් වැය වෙනවා. අර පහණේ කොමාව එහෙම තෙරුයි. තිරේ දැල්ලා. එතකොට දැල්ලට හේතුව හොයනකොට දැල්ල දැන් දැල්ලට අදාළ තෙල් ටික අපිට පේන්නේ නැහැ. එකක පෙච්චිලා ඉවරයි. එතකොට එහෙනම් හේතුව නැත්තම් ඵලය තියෙන්න පුළුවන්. එහෙම තියෙන්නත් බෑ. එතකොට එතන හේතුඵල සම්බන්ධයක්ත් තියෙනවා. ඒකම ඒක තියෙනවා කියන බැරි ගතියකුත් වෙලා මොකද හේතුව පේන්නේ. හේතුව පේන්නේ නැත්තම් ඵලය පේන්නේ නැහැ විදිහට නෑ. ඵලය පවතින්න බෑ. විනාශයෙන් අසති ඉඳන් නහෝති කියන එක. ඔන්න ඔය පැත්ත මම ඔක ඉස්සර බලලා නැහැ මට මේක ළඟට තමයි පොත් එන්නේ නැහැ මම සම්බන්ධයක් නේද තියෙන්නේ කියලා සමහර වෙලාවට අපි කතා කරනවා හේතුව වැය වෙලා ඵලය උපදිනවා එතන මට හිතුනේ ඒක අඩුවක් තියෙනවා අපි පටිච්ච සම්පදායට ගැලපෙන්නේ නැහැ හේතුව නැතුව ඵලය තියෙන කතාවක් මේක කොට කියන්නේ ඒවා ඔබවන් නරමදි සාකච්ඡා වලත් ගන්න අර හාල් වලින් බත් හැදෙන එක හේතුඵල තමයි. හාල් නිසා බත් හැදෙන්නේ. හැබැයි ඔක පටිච්ච සමුප්පන්න නෙවෙයි කියලා. මොකද හාල් වලට වෙනම තියෙන්න පුළුවන්. බත් නැතුව බත් වලට වෙනම තියෙන්න පුළුවන් හාල් නැතුව. ඒකට අර ඉමස්සෙන් සතිය ගන්න හොති එකට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා ඒ උපභාව එකට හරියන්නේ නැහැ. හරියන්නේ ඔය දැන් දැල්ලේ ආලෝකය වගේ නැත්නම් හේවනැල්ල. කොහමද මේ හේතු විපලය එකටම නේදලා තියෙන්නේ. අනේ ඒ වගේ සිද්ධියකින් ගන්න. ඒකම දැන් ඒ සිද්ධිය අපිට පේන්නේ මේ හේතුඵල නිරෝධය. දැන් ඒ සිද්ධිය. දැන් හේවනැල්ල තියෙනවනේ දෙයි. ගහක් තියෙනවනේ. දැන් අර නිරෝධයට පැත්තක් තියෙනවා. වැය වෙන පැත්ත. මේ වැය වෙන පැත්ත මේ තෙල් පහනේ දැල්ලේ ඉපමාවේ හොඳට පේනවා. තෙල් වැය වෙනවාමයි. ටික පිච්චිලාමයි දැල් වෙනවා. වෙන දැල් වෙන කියන්නේ. පිච්චුනොත් හේතුව තියෙන්න බෑ ඊටත්. හේතුව නැතුව කොහොමද ඵලය තියෙන්නේ? නම් ඵලය තියෙන්නත් බෑ. එතකොට අර ඇත කියන එකට දාන්න බෑ. මොකද අපි දැල්ල ඇත කියන හදනකොටම ඒක හේතුව බැලුවොත් ඒක නිරුද්ධ වෙලා ඉවරයි. එහෙනම් අපි දැල්ල තියෙනවා කියන්න පුළුවන් ඒකත් නිරුද්ධ වෙන ධර්මතාවයක් වෙන්න ඕන. හේතුව නැතුව ඵලය තියෙන්න බෑ. දැන් ඔය නිසා තමයි අර ඇතනත දෙකට වැටෙන්නේ නැති කියන එක මේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් බව අපිට අර සාමාන්‍ය ජීවිතේ ඔක තේින්නේ එක්ක තියෙනවා එක්ක නැහැ කියන කතාවක්ම නෙන්නේ
ඒකෙන් මේ සැර යන්න පුරා හේතු
එහෙමයි
තේනවා නම් බොහෝ ඇමිදෙනවනේ
තාර ඉන්දිය කතා කරද්දි දැන් අපිට රූප ගැන කතා කරේ අපරියාපන්න වූ මේ අරූප ලෝකේ ඒකත් මම අරගෙන ඉන්නවා. සිතේ රූපය කියන රූපස්කන්ධය කියන හැබැයි ඒක ඇතනත කතාව නෙවෙයි.
ප්‍රත්‍යයෙන් උපදිනවා.
ප්‍රත්‍යයෙන් උපදින කතාව. ඒක හරි. හැබැයි දැන් මට තේින්නේ දැන් එතන ප්‍රත්‍ය ටික නැහැනේ රූපේ උපදින. එහෙම කතාවකුත් තියෙනවා දැන් අරූපාවචර කියනකොට. එතකොට සත්‍ය තියෙනා නම් විතරයි රූපේ ගැන කතා කරන්න පුළුවන්. සත්‍යය යෙදුම් නැහැ කියන්නේ උපදින්නේ. ආ. එහෙම මට්ටමක් තියෙනවා.
සත්‍ය මාත්‍යයේදී මොන ප්‍රත්‍ය?
රූප උපදින්නේ කියන කරා.
රූප උපදින ප්‍රත්‍ය අපි කියන කම්ම චිත්ත ඉද ආහාර කියන. මේ වගේ ආහාර ප්‍රත්‍ය නැහැ. ඒ කියන්නේ අරූප රූපාවචර භූමි. රූපාවචර ආහාර ප්‍රත්‍ය නැහැ. චිත්තපත්‍ය කම්මපත්‍ය කියන්නේ.
දැන් තව අවිද්‍යා ප්‍රත්‍යය තියෙනවා.
ඒ ඔය ප්‍රත්‍ය වෙනයි. දැන් අපි දැන් ආත්ත්‍ය ක්‍රම දෙකක් පෙන්නනවානේ. එකක් පෙන්නනවා පංච පාදාන ස්කන්ධයේ පැත්තට යනකොට මේ නැවත නැවත රූප අදාහදා සසර යන ප්‍රත්‍ය. අවිද්‍යා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය ආහාර සමුදය තණ්හා සමුදය නිබ්බති ලක්ෂණ නොදැනීම.
පහක් පෙන්නනවා.
පහගානේ 50ක් පෙන්නනවා ස්කන්ධ පහ. ඊට මෙහා පෙන්නනවා ඒ පූර්ව භාග ප්‍රතිපදාව ඊට මෙහා පෙන්නන ප්‍රත්‍ය. එතන පෙන්නන්නේ සාමාන්‍ය හටගත් රූප
ලෝකෙට අයිති පැත්ත.
ඔව්
ආහාර
අවිද්‍යාව කර්මය තිබුණත් නැත. මේ ප්‍රත්‍යටි දෙන්නේ හටගත් රූපෙට පවතින උපදින්න පුළුවන්. ඒව තමයි කියන්නේ කර්මය. ඊට පස්සේ චිත්ත ආහාර ඍතු. ඍතු
චිත්ත ආහාර ඍතු.
මේ හතර එතකොට කාටද?
ඒ ඒ කාටත් කියන එක මට වැටහෙන්නේ ඔය කාම ලෝකෙට අදාළ ධර්මතාවය. මොකද රූපේ පිහිටන්නේ කාම ලෝකෙ. එතකොට ඒකට අදාළව විස්තර කෙරෙන්නේදී ඔය කතාව හරි කියන එක. අරූපාවචර ලෝකෙට ඔය කතාව අදාළ නැහැ කියන එක. එහෙම. ඒ වගේ එකක් මට මොකද අර රූප උපදින්න ප්‍රත්‍ය යදෙන් නැති මට්ටමක් නේක.
කර්මපත්‍ය දෙන්න.
කර්ම තියෙනවා. එහෙමකට දැන්. රූප වලට අදාළ පැහැදිලිව ආයතන ටික නැහෙනේ.
ආයතන තුනක් තියෙනවානේ.
ඔව්. රූපාවචරයේ කියෙදි.
රූපාවචරය.
ඔව්. ඒ කියන්නේ ඉතුරුනේ ඇහැ කන මන.
මන.
ඒකනේ.
ඔව්.
ඔව්. දැන් එතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරියට. ඒ කියන්නේ තන රූප කියන්නේ මොන මට්ටමද කියන්නේ. ඊළඟට මේ අරූපාවචරයේදී එකක් අදාළ නැහැ.
ඒක අදාළ
නැහැ. ඔව්. එතකොට අපි දැන් ඕක කරමු. ඒ අරූපාවචර මට්ටමේදී ඔය කියන දැන් කොහොමද කබලින්ක ආහාර කතාව
එන්නේ
නැහැ. එන්නේ. එතකොට අර රූප කතාව එතෙන්දී යෙදෙන්නේ නැහැ කියන විදිහ තමයි මට හිතෙන්නේ. ඒක නේද? මොකක් හරි නත්ති ප්‍රත්‍යයෙන් රූපයක් ආවොත් නිසා වෙන උපදින්න විදිහක් නැහැ. ඒ මට්ටමේ මොකද අර කෙලස් ටික යටපත් වෙලා තියෙනවා. ඔය කතාව ගැලපෙනවා ඊට පල්ලෙහා ඒකට. කාම ලෝකෙට කොහොමද? හරි අදාළයි. රූපයක පොඩ්ඩක් ඒක විමසන්න ඕන නේද? මොකද මං කිව්වේ අර කාය ආයතන එහෙම
ඒ කියන්නේ
දැන් අද කයයි දිවයි මොකද්ද නාසයයි නැහනේ. දැන්වත් අපේ උදේ මේ ඒබණකු ගියා අපේ කවුද අර නිතුල්ලාගල සංහන්සෙක්ට හා
හා
මේ සාකච්ඡාවක ටික කතා වුණා.
හා
මේ ඒකදී එතන ඇහුවේ අර අබ්‍රහ්මචාරී කතාව ගැන ඇහුවා මේ අනිත් ස්වාමීන් වහන්සේ සාකච්ඡාවක් ගිහින් ඇහුවා මේ බ්‍රහ්මයන්ට දැන් අබ්‍රහ්මචාරි. හැබැයි ඒක මේ සීලයක් හින්දාද වෙන්නේ නැත්නම් ඒවා නිකන් අර ඒකේ පිහිටන මට්ටමක්ද කියලා. ඉතින් එතෙන්දි කිව්වේ අර සායනහන්සේ පැහැදිලි කළේ ඉතින් මට ඒකත් මම හිතන්නේ ඒ කියන්නේ සීලයක් වගේ රකින්න ඕන කමක් නැහැ. මොකද මේ ආයතන තුන නැති හින්දා කියලා. එතකොට දැන් කාම ලෝකෙට අදාළ තුන තමයි ඔය ප්‍රධාන වෙන්නේ මේ කියන්නේ. කයයි මේ නාසයයි දිවයි. ඒක හේතුව ඒ සාහිණහන්සේ පෙන්නුවා මේ ආයතන තුනෙන් කවදාවත් ධර්මයක් දකින්න බෑ කියලා. දැන් අර අරූපාවචරයේ ඇහැයි කනයි ඉතුරු වෙන්නේ රූපාවචරයේ ඇහැයි කනයි ඉතුරු වෙන්නේ ඒකේ කාමයේ පැත්තටත් යන්න පුළුවන්. හැබැයි අවබෝධයේ පැත්තට ධර්මය අහන්න දකින්න යොදා ගන්නත් පුළුවන් මේ ආයතන දෙකෙන්. අනිත් ආයතන තුනෙන් හැමතිස්සෙම කාමයේ පැත්තට යවනවා නිසා මේ අවබෝධයේ පැත්තට යන්න බැහැයි.
හිත
උපදින්නේ
ඇහැ කන නාසය දිව ශරීරය මුකුත් රූපස්කන්ධය තියෙනවා ආයතන දෙකක් තියෙනවා අසංයතලේ එතකොට මොනවාද ආයතන දෙක ධම්මායතනයයි රූපායතනයයි ආයතන දෙක ස්කන්ධ වශයෙන් එකයි
රූපස්කන්ධය
දෙක රූපස්කන්ධය
එතකොට ධම්මායතනෙ තියෙනවා
ධම්මායතනයයි රූපායතනයයි ධම්මායතනය කියලා කිව්වේ එතන මතක තියාගන්න ධම්මායතනය දෙකට බෙදෙන ධම්මායතනේ නාමද වෙනවා රූපද
රූපද
යම් මනසට රූපයක් අරමුණ වෙන සුගම රූප අරමුණ වෙනකොට ඒ ධම්මායතනේ රූපක් මනෝ විඥාණයට නාම ධර්මයක් අරමුණ වෙනකොට ඒ ධම්මායතනේ මේ නාම ඒක ධම්මායතන කොටස් පහක් කියනවා චිත්ත චෛතසික සුකුම රූප නිබ්බාන පඤ්ඤා ඔය පහම ධම්මායතන හැදෙන්නේ
පෙන්නන. ආ. ඒ නිසා තමයි ධම්මායතනෙ.
ධම්මායතනෙ තියෙනවා කියන්නේ සුකුම රූප තියෙනවා. ඒ එතකොට මොනවද ඒ රූප? එතකොට දෙලේම වෙන්නේ ජීවිත නාමක.
එතන අර දැන් ඒ අරමුණු වෙනවා කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද ඒ අසංයතලෙ?
අරමුණු වෙනවා කියන එක නෙවෙයි. අරමුණු වෙනවා. අරමුණු වෙනවා හෝ රූප අරමුණු වෙනවා හිත උපදිනවා කියන කතාවුද නෙවෙයි.
තේරෙනවා.
ඒක වෙන්න බෑ. කර්ම ප්‍රත්‍යයෙන් උපදින රූපය විද්‍යාමාන වූ ජීවිත නවක කලාපයෙන් රූප කලාපයක් තියෙනවා. ඒක තමයි එතන රූපස්කන්ධය කියලා කියන්නේ.
ඔව් රූපස්කන්ධ නම් ඒ අර ධම්ම කියන්නේ මොකක්ද
ඔව් ධම්මායතනේ කිව්වා එතන ධම්මායතනේ කිව්වට ධම්මායතනේ තිබුණට මනායතනේ නැති නිසා මෙතන ක්‍රියාකාරීත්වයක් කියන්නේ
නැහැ මනෝ විඥාන පහළ වෙන්නේ
නැහැ චිත්තචෛසික ධර්ම නැහැ නේ මොකද මනෝ විඥාන පහළ වෙන්නේ නැහැ කිසිම හිතක් උපදින්නේ නැහැ චෛසික නමුත් ආයතනයක් හැටියට එතන තියෙන ධර්ම හැටියට බුදුරජාණන් එන්නේ අපි මෙහෙ කියන්නේ තුන් භූමිය අනුව ගියපු ධර්ම දුරයන් මොකද කොටක් විතර දෙන්න චිත්තචෛසික රූපේ පරමාර්ථ ධර්ම චිත්තචෛසික පරමාර්ථ ධර්ම එන්නේ පරමාර්ථ ධර්ම ටික මතු කරන්න උවමනාව තිබුණා දුරයන් විදර්ශනාවට මේ පරමාර්ථ ධර්ම ටික මතු කර ගැනීම තමයි අවශ්‍ය මේ පරමාර්ථ ධර්ම නොදන්නා ගම නිසා තමයි මේ ධර්ම වලට තමයි අපි මුලා වෙලා සතර මහා ධාතු රූපේ තපි සත්‍ය අපුදිලය කියලා ගත්තා.
එහෙනම් ඒ පරමාර්ථ බව දන්නේ නැති නිසා රූප විදිහට ගත්තා.
ඒ කියන්නේ සතුගල වර්ණ රූපේ වර්ණ රූපේ හැටි නොදන්නාකම නිසා වර්ණ රූපේ අපි ගත්තා ස්ත්‍රියක් පුරුෂයෙක් කියන දෙයක්. එතකොට මේ වර්ණ රූපේ හැටි දැක්කනම් මෙයාට එන්නේ නැහැ. ඒ නිසා තමයි වර්ණ රූපය අරමුණු වෙලා මෙහි චක්කිනියෝනි උතුමෝට ඒ හිතට පරමාර්ථ වශයෙන් වර්ණ රූපේ විතරයි අරමුණු වෙලා. විපාකසිතට ඒකේ කුසල ලක්ෂණ.
කියන්නේ ඒකේ අර හැකියාව නැත්නම් කෘත්‍ය වර්ණේ
වර්ණය
කරන එක විතරයි.
විතරයි.
හැබැයි ඒක මුලා කරනවා අපිට රූප වෙන වෙන ඒවා
හදන්න. ඒ වෙන්නේ දෙවලිපා. ඒ කියන්නේ ඊට පස්සේ මේ වර්ණ රූපය අරමුණු කරමින් චක්කිනියෝනි ඉපදිච්ච ගමන් ඊළඟ මනෝ විඥානෙ උපදිනකොට මෙතන නොදන්නාකම යෙදුණා. ඒ අවිද්‍යාව. ඒ නිසා වෙන්නේ අවිද්‍යාව පත්‍යයෙන් වැඩි සංකාරයක් ඇති වෙනවා.
ඒක මේ මනසට ආරම්භ.
මනස.
චක්කු විඥාණයට නිවි.
නෑ නෑ. මනස.
චක්කු විඥාන මට්ටම කියන්නේ අර වර්ණය ආරමුණු වෙන ස්වභාවය විතරයි.
විතරමයි විතර. ඊට පස්සේ දෙවන හිතේ තමයි අවිද්‍යාව හෝ විද්‍යාව යෙදෙන්නේ. වර්ණ රූපේ පිළිබඳ අපි දන්නේ නැතුව පුරුදු පුහුණු කරලා නැතුව හිටියොත් එයාට නෑනි
මොකද? කොට විද්‍යාවෙන් රූපයක් හදලා පෙන්නන. දැන් වර්ණ සකහන නෙවෙයි. දැන් ඒකට අදාළ රූපේ.
ආ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි වර්ණ නෙවෙයි දැන් එයාට පුරුෂයෙක්. ස්ත්‍රියක් හරි තමයි දෙන්නේ. එහෙම දැන් වෙන තැනකට.
ඒක තමයි මම කිව්වේ අර ඒක දැන් අර භෞතික දෙයකටත් සම්බන්ධ කරලයි මේක දෙන්නේ කියලා.
එහෙම.
වර්ණ සටහනේ මට්ටමින් එහාට ගිහින්.
එහාට.
ඔව්. ඒක
එතකොට දැන් මේ එහෙම ගත්තහම බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ මේ දෘෂ්ටිය කඩන්න. මේ දෘෂ්ටිය කඩන්න නම් ඊතර පවතින ඇත්ත වෙන්න. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ පවතින ඇත්ත වෙනවා චිත්තචෛසික රූපක. පොතන තියෙන. භූමියේ හතර භූමියම ගත්තහම හැම තැනම තියෙන චිත්තචෛසික රූපක. එතකොට මේ චිත්තචෛසික රූප ටික මතු කරලා දෙන්නේ කොහොමද? ඒකට බුදුරජාණන් වහන්සේ න්‍යායක් දෙනවා. මොනවද ඒ න්‍යාය? අන්න ඒවා තමයි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිසම්පාද ආහාර සත්‍ය කියලා අපිට න්‍යායන් විදිහට ලැබෙනවා. එතකොට අපි පංචපාදස්කන්ධය කිව්වත් එතන තිබිලා තියෙන චිත්තජයික රූප.
දැන් ඒ සරසරේ න්‍යායන් ටික යෙදෙන්නේ දැන් අපි අර භූමි ටික වෙන් කරේ දැන් ලෝකයට අයිති භූමි අපරිආපන්න කියනකොට ලෝකෝත්තර පැත්තක්
නේ
තුන් භූමියටම අයිති නැහැ නේ. එතකොට අරණ්‍යයන් ටික යෙදෙන්නේ ඔය ලෝකයට අයිති භූමි වලට නේද අපි ඔය කතා කරන ඒවා ගොඩක්
මේ
තියෙන්නේ.
ඔව්. නමුත්
ලෝකෝත්තර භූමියට ඒක අයිතිද කියන එක තමයි මම අර අපරිආපන්න කියලා හැරුවේ. දැන් කතා කරන ටික මේ භූමි වලදී හරි. සැබෑනේ ඇත්ත ඇති හැටිම වෙනකොට.
ඔව්.
ඒ කියන්නේ අපරිආපන්න වෙන්න තුන් භූමියටම අයිති නේ.
ඔව්.
එතෙන්දී ඔය කියන කරුණු යෙදෙනවද?
ඒ
කියන්නේ දැන් විශේෂයෙන් න්‍යායම්. විශේෂයෙන්ම දැන් මට පේනවා පටිච්ච සමුප්පාද කියන එක එතෙන්ට අදාළ නැහැ කියලා. මොකද ඒක අවිද්‍යාව මතනේ තියෙන්නේ. අවිද්‍යාව නැහැනේ ඇතෙන්දී. එන අවිද්‍යාව මත මුල් වෙන ධර්මතාව එතන මට ගැලපෙන්නේ අර රහතන් වහන්සේගේ ධර්මයත් අතාරිනවා වගේ කතාවක් තියෙනවා. පටිච්ච සමුප්පාදෙ අතාරිනවා කියලා කොහෙද සඳහන්
වෙන්නේ?
ඔව්. ඒ අනේ ඒ හින්දා ඔය කියන කතාව දැන් අනිත් භූමිය වලට තියෙන පොදුයි.
ආ.
හැබැයි අපරියාපන්න භූමියට ඔය අදාළ නැහැ කියන එක.
ඒක හිතෙනවා.
ඔව්. ඒක මන් දන්නේ ඇත්තටම අර පොතේ තියෙන්නේ කොහොමද කියන එක වගේ. වහන්සේ ඉඳලා ඒක දැනගන්න ඕන මම මේක කියවලා නැහැ. මම ටිකයිනේ කියවලා තියෙන්නේ.
ඒක විභංගයේ පරිසම්පාද විභංගයේ මුද විස්තරයක් තියෙනවා. ඒකේ කියන්නේ සූත්‍ර ගමෙන් දෙනානේ සම්පතිකරණය. පරිසම්පාද. ඊට පස්සේ මේ විභංගයේ තේරෙන අවිද්‍යාව පරිත්‍ය සංඛාරෝ කියලා. සංඛාරා කියනවා
එකයි.
එකයි. සංඛාරෝ කියනවා එකයි. එකෙන් එක්සනිකව එක සිත කියන පරිස්සම. අපි කියමුකෝ චක්කු විඥාන සිත. මේක කොහොමද පරිස්සම පාදේ? ඊට පස්සේ අපි කියමුකෝ මේ සෝමනසදාගත ඥාන සංකල්පයක සසංකාරී කුසල් සිතක් විතරක් මේ සිත නම් කරලා මේ සිතේ පරිස්සම පාදේ වෙන විදිහට
ඒකත් හරි. දැන් මම කියන්නේ ඒ ටික ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල් කියලා.
නෑ, ඊට පස්සේ දැන් ලෝකෝත්තර සිත් කියනවා. ලෝකෝත්තර
සිත් කියලා මම එකක් අහන්නේ හිත කොහෙන්ද හොඳයි හසුන්නේ. ඒක දැන් අර දැන් අපි ලෝකෝත්තර කියනකොට මඟ ඵල
මාර්ගපට්ඨනේ
ගන්නෙ. ඔව්. දැන් ඒ කියන්නේ රහතන් වහන්සේ කියනකොට ඒ යට නෙවෙයිනේ. අරහත් ඵලය මාර්ගසිතයි ඵලසිතයි ගන්නවා.
ඔව්. ඒක ඵල මාර්ගසිත නැහැ. ඵලසිත ඉපදුනවා.
ඔව්. ඊට පස්සේ කොටස
ඔව්. ඊට පස්සේ
දැන් ඔයාට නෙවෙයිනේ එතකොට.
ආ. ඔව්.
එතකොට දැන් මේ යටත් ඇත්තටම ලෝකෙට අයිති. ඒ කියන්නේ තව විදිහට ඉවත් අර පටිච්ච සමුප්පන්න නැතනම් හේතුඵලයි සංකතයි කොම අදාළ ටික තියෙනවා. හැබැයි නිවන කියනකොට ඒ ටික අදාළ නැහැ කියලා ඒක මට හිතෙන්නේ. ඒකේ දැන් මම අහන්න හැදුවේ අපරියාපන්න භූමිය කියනකොට ඔය සතර මග සතර ඵලත් එක්ක වෙන්න ඇති සඳහන්
වෙන්නේ.
ඔව්. ඒකයි දැන් අර රහතන් වහන්සේගේ මට්ටම කියනකොට එතකොට අපි අපරියාපන්න එකෙන් කියන්න ගියොත් දැන් මේ ටිකත් උතන විස්තර වෙනවා. ඒ කියන්නේ සෝවාන්
මාර්ගසිත ඵලසිත
අන්න එතකොට අර ලෝකෙට අයිති කොටසක් ඔතන තියෙනවා අපි ලෝකෝත්තර කියලා වචනේ දැම්මට මේ කොටසක් එතන කතා වෙනවා හැබැයි මට හිතෙලා තියෙනවා එතනින් එහාට කියද්දි මේ ටික අදාළ නැහැ දැන් මෙතෙන්ට කියන්න ඕන හින්දා කියන්න ඕන හැබැයි අපි කියන්න ගියොත් රහතන් වහන්සේටත් ওই ටික තියෙනවා කියලා මේකට ගැලපෙන්නේ නැහැ ඒක දැන් අපි
කියන්නේ ස්කන්ධ පිළිබඳව
ස්කන්ධ ධාතු ආයතන ඔක්කොම පටිච්ච සමුප්පාදත් එක් එතකොට ওই චිත්ත වීති දැන් කුසල සිත් කුසල චිත්ත වීති හරි මනහ හරි ලෝකෝත්තර කියලා කිව්වට ඔක රහතන් වහන්සේගේ මට්ටම නෙමෙයි ඊට මෙහා දැන් ඊට මෙහා කියන්නේ ලෝකෙට අයිති තාම ලෝකෙට අයිති කියන්නේ තුඹුමියෙන් මවා ගිහින් නැහනේ ඒ කියන්නේ සෝවන් කෙනාට ආයි උපදිනවනේ ඒ කියන්නේ කිස්සේ තලේ දිලා නැහනේ රහතන් වහන්සේ මේ ආයි උපදින්නේ නැති මට්ටම කියන්නේ එතෙන්ට මෙහා ඇත්තටම ඔය එතෙන්දී ඔය කතාව හරි මකද ඒ තිස්සේ කලේ තාම මිදිලා නැහැ. එතකොට ඒ ධර්මතාව යෙදෙනවා. හැබැයි රහතන් වහන්සේට ওই ධර්මතාව යෙදෙන්න විදිහක් නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. මකද අර කතා නැහැනේ. ඒ කියන්නේ කුසල කරනවා කියලා කතාවක් නැහැනේ රහතන් වහන්සේට.
අකුසලුත් නැහැ.
අකුසලුත් නැහැ. එහෙනම් අපි කුසල චිත්ත වීතියක් රහතන් වහන්සේට කතා කරන එක තේරුමක්. ඔව්.
ඒවට හිත වෙනම් දෙන්න
නම්. එතකොට පටිච්ච සමුප්පාදයක් රහතන් වහන්සේට කතා කරන එකත් ඒක තේරුමක් නැහැ. ඒ තේරුමක් නැහැ කියන්නේ දැන් පටිච්ච සමුප්පාදේ අවිද්‍යාවෙන් නම් පටන් ගන්න ඒක අදාළ නැහැ. මොකද රහතන් වහන්සේ අවිද්‍යාව ඉතුරු රටේ නිරුද්ධ කළා.
මෙහෙමයි. මෙහෙමයි.
ඒ ටික හැබැයි දැන් එතන ඒ කරුණු ටික දැම්මට එතන පච්චය කියන එකයි නිරෝධා කියන එකයි තමයි මම මූලික කරගන්නේ.
ඔව්. මම එහෙම ගත්තා අපි කියමු ඒක අයින් කරනවා. නිරෝධා කියන එක අයින් කරාම අංග 12.
ඔව්.
අංග 12 අවිද්‍ය පච්චය සංකාර සංකාර පච්චය විඥාන කියන. දැන් හිතන්න චක්කු විඥාන සිතක්. දැන් මේ චක්කු විඥාන සිතේ එක්ස නිරෝධක. එක්ස නිරෝධක තමයි ඒක. මේ හිතට අවිද්‍යාව දාන්න පුළුවන්. එක්සනිකෝ ඒ සිත ඇතුලේ පටිසමුපාදේ බලන්න පුළුවන් කිව්වොත් වර්තමා.
ඇත්තටම මං දැන් ඔය මට මං හොයන මං දකින පටිච්චසමුප්පාදේ එක්සනික පටිච්චසමුප්පාදේ විතරයි.
හා
අනිත් එක මං ඇත්තට වෙයි ටික
සංසතියකින් බලන්නේ
නැහැ. ඔව් බලන්න ඕනේ නැහැ කියලා හිතන මට්ටමක තමයි මට තියෙන්නේ. ගර්මන් දෙලික විශ්වාස කරලා පටිච්ච සම්පදාවේ මේ මොහොතේ ඒ කියන්නේ ධර්මයක් කියොත් මේ මොහොතේ අවිද්‍යාව යෙදුනොත් මේ මොහොතේ දුක සකස් වෙලා ඉවරයි. එතන ඔය ශරීරම ටික ඔතන තියෙන ක්ෂණිකයි. ඒ මට්ටමෙන් තමයි මම
ඒක තමයි. ඒ
ක්ෂණිකේ දන්නේ නැහැ. අනිත් එක මම එහෙමම අයින් කරලා ඉවරයි. නැත්නම් හොයන්න ඕන මේකයි කියන්නේ.
අපි අංගල් ගැන දැනගන්න මේ චක්‍රයේ මෙහෙමයි වෙන්නේ කියලා බලාගන්න අපි ඒක සංතතිය ගවේෂණය කරනවා. ඔව්
කළාට ඒක
අදාළ නෑ.
අදාළ නෑ. ඇත්ත දකින්නකොට වේක්ෂදී මේක තමයි දකින්නේ. එතකොට එතන තමයි මම දකින්නේ දැන් අවිද්‍යාවෙන් අපි හිතමු ওই 12 සකස් වුණා නම්. අවිද්‍යාව යෙදුන් නැත්තම් ওই 12 සකස් වෙන්න බෑ කියන එක. අවිද්‍යාව මතමයි අවිද්‍යාව පත්‍යය කියලා නේ යන්නේ. තන විද්‍යාව හේතු වුණා නම් අපි දැන් හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැත්නම් ඵලය පිහිටන්න බෑ. නස්මෙන් අසති ඉඳන් අහෝ. ඒ ධර්මතාවය. ඒ මට්ටමින් තමයි මම කිව්වේ. මම කියන්නේ මේ ක්ෂණික කතාවයි අපි කතා කරන්නේ අර සංතතියක නෙවෙයි. නෑ.
හරි.
එහෙම.
ඒක අඩුවක් කියනවා.
එහෙම.
බුදුරජාණන්
වහන්සේ අවිද්‍යාවෙන් පටන් ගන්න ජරා මරණ දක්වා ඉවර කරපු පටිච්චසමුප්පාදයේ පන්ති සූත්‍ර තමයි. සූත්‍ර ක්‍රමයට අනුව. හරි. සූත්‍ර ඒ කියන්නේ අභිධර්මයේ පෙන්නන සුත්ත පදයේ අභිධර්ම වලින්. සූත්‍ර. අසරම් දැන් මම ඔය දැන් එහෙම අපිට අහන්න ලැබුණාට. ඔව්. මට හිතෙන්නේ මම දකින්නේ ඔය දෙකේම තියෙන්නේ මේ එකම පටිච්චසමුප්පාද. සූත්‍ර ක්‍රමයට එකයි අභිධර්ම ප්‍රවේතේ එකයි.
අංග වෙනස් වෙනවා.
මොන මොන විදියට කතා කළත් මේක ධර්මතාවයක් වෙන්න ඕන.
හරි, ඒක ධර්මතාවයක්. يعني මේ අංග උපරිමය දෙන්න පුළුවන් ඔච්චර. අංග
12.
හැබැයි මේක
අඩු වෙන්න
පුළුවන්. ඒ නිසා බුදුරජාණන්සේ කෙරවලින් පෙන්නේ.
එහෙම.
වැඩිම තැනින් පෙන්නේ.
ඒක
තමයි. ඒක පෙන්නුවම දැන් අපි හැම තැනකම මෙතනින් ගත්තා. අවිද්‍යාවෙන්ම අරගෙන මේ චක්‍රය යනවා කියලා ගත්තොත් ඒක පිළිතර ඇයි? ඒක හරි කියන්නේ මාත්‍රම් තියෙන එකත් අහන්න. එතකොට මේ අටිච්ච සම්පාදිය හැම වෙලාවෙම පරිසම්පාද විභංගි අවිදාරන්නේ පෙන්නනවා. ඒකේ දැන් මේ කුසල් සිත් වලට පෙන්නන්නේ අවිද්‍යාව පත්‍ය සංකාරය කියලා නේද? කුසල මූල පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා මෙන්න පෙන්නනවා. තණ්හා උපාදාන වෙන්නේ. තණ්හා උපාදාන වෙන්නු වෙනවා. වේදනා පත්‍ය ප්‍රසාද. ප්‍රසාද පත්‍ය අදිමෝ. අදිමෝක පත්‍ය භව. ඒ භව කියලා වෙන්නේ. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජර. මොකක්ද ජාති කියන්නේ? වේදනා ස්කන්ධයක දීම සංඥා ස්කන්ධයක දීම සංස්කාර ස්කන්ධයක දීම අපි අර දැකින අර ජරා මරණ නෙවෙයි.
ස්කන්ධයන්ගේ 15 වෙනි ජාති.
ජාති කියලා මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ අරූප භූමිය, අරූපාවචර සිතක් අරගෙන අරූප භූමිය පරිසම්පාදේ කරනවා. එතන මෙන්නවා. කුසල මූල පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය චත්තාය. විඥාන පත්‍ය නාම.
රූප නැතුව.
රූප නැතුව කියන්නේ ඒකයි මම කියන්නේ. අපිට මේ චක්‍රයේ
ඒක මන් දකින්නේ දැන් අපි යම් කිසි දෙයක් කතා කරනකොට අපිට වැදගත් වෙන ටික තියෙනවානේ.
ඔව්.
ඒ ටික කතා කරාම ඇති. කොමිටික පටලෝ ගන්න අවශ්‍ය නැහෙනි. ඒ කියන්නේ මූලික වෙන ටික කතා කරාම ඒ තේරුම් ගැනීමට අදාළ බටේ ගන්න පිළිවෙල ගත්තොත් ගන්න අපි හේතු ප්‍රත්‍ය ගැන කතා කරද්දී සූවිසි ප්‍රත්‍යම කතා කරන්න යන්න අවශ්‍ය නැහැ. දැන් ඔය ඇහැයි රූපේ චක්කු විඥානේ කියන රෝය දෙක විතරනේ ගන්නෙ. ඒකෙන් අදහස් කරන්නේ තව ප්‍රත්‍ය යෙදෙන්නේ කියන එක. හැබැයි ඒක වැදගත් නැහැ. මේ අවබෝධයට අර ටික ඔක්කොම මෙතෙන්ට දාගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති හින්දා ඒක සඳහන් කරන්නේ
නැහැ.
නෑ. දැන් එතකොට ඔය දැන් අර ඔබවහන්ස කියපු එක හරියටම හරිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔක්කොම කවර් වෙන්නේ එක විදිහකට කියලා තියෙනවා සේරම අහුවෙන්න. හැබැයි ඒකෙන් කියන්නේ හැමතැනම අපි සේරම කතා කරන්න ඕනේ. මේකට අදාළ ටික අපේ අවබෝධයට අවශ්‍ය ටික කතා කරාම ඇති කියන මට්ටමින් තමයි මට හිතෙන්නේ මේ ඒ අඩුවෙන් කතා කරලා තියෙනවා කියලා. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් එතනත් අනිත් ටික දකින්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් අභංශ කියපු අර අපි කුසල සිත හරි
තියෙනවා.
ඒ සංතන කුසල ලෝභ මූල කියලා එනකොට ඒ ලෝභය නිකන් උපදින්න බෑ අවිද්‍යාව නැති. ඒ දකින්න කෙනා. හැබැයි මේකේ අවිද්‍යාව වෙනම සඳහන් කරන්නේ
නැහැ.
ඒක අවශ්‍ය කෙනාට ඕනනම් අර ටික දකින්න පුළුවන්.
ඔව්.
අවශ්‍ය නැති කෙනාට අවශ්‍ය නැහැ. මේකෙන් වැටහෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ අර වචන අඩු කළා කියලා.
ඔව්.
අර ටිකද
මම කියන්නේ ඒක මේ අර විදිහට කතා කරාට මීඩියම් මැන්වලදී මේ විදිහම අතන කතා කරා. ගහමඩ ඒක දැන් සමහර විට අපිට අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි යම් දහම ඇතැම් මේවට අර්ථ ගන්න මේ සිද්ධිය අපි දැනගෙන
හිටියා.
අපි ඕක පිළිබඳ හොයන කෙනෙක් මහත්තයගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහුව මහත්තයා දෙන්නේ අතරින්මයි.
ඒ මම මේ අර මං කියේ මම මූලික සිද්ධි ටිකක ඉඳන් මං කතා කරන්නේ. එතකොට ඔය එකකටවත් නොගැලපෙන ගතියක් මට පෙනිලා නැහැ. මේ වෙනකම්. ඒ තියනවා නම් හොයන්න තමයි මම
ඒ නොගැලපෙන ගතියින් අර තැන්වල ඉන්නේ අපි කතා කරේ රූපස්කන්ධය පිළිබඳව.
ඔව්.
රූපස්කන්ධයේ කියන මහත්යාගත්තු න්‍යායෙන් අරන් ගියොත් එතකොට මේ පෙළ ගහමේ තියෙන වට හැප්පෙන. ඇයි ඒ හේතුව? දැන් රූප
හැප්පීම නැහැ කියලා මං කියන්නේ. ඒ කියන්නේ අනිත් විදිහට කතා කළොත් හැප්පෙනවා කියන එකයි මම මේ කියන්නේ උත්සාහ
කරන්නේ.
දැන් ඒක මම මේ අපි වස්තු මාත්‍රකාව තමයි අර දැන් අරූපාවචර මාත්‍රමේ රූප.
රූපේ
අත්‍යපන්න භූමියේ රූප තියෙනවා.
ඔව්.
දැන් ඕක තියෙනවා කියන ගියහම මට දැනෙන තැහි කෙල දහමේ හැප්පෙන තැන් ගොඩක්.
ආ.
ඒවා තියෙනවා කියන්නේ.
ඔව්.
මූලික කරුණු වලට හැප්පෙන තැන් ගොඩක් පෙන්වන්න පුළුවන්. අනිත් පැත්තෙන් කිව්වොත් හැප්පෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ මම මේ කියන්න උත්සාහ
කරන්නේ. ආ. ඒක රූප භූමිය.
එහෙමයි එහෙමයි. හැබැයි හැප්පෙන තැන් තියනවා නම් ඒව අරන් සාකච්ඡා කරන්න ඕනේ කියන එක තමයි මේ
විදිහට
සාකච්ඡා.
හැම වෙලාවෙම මම මේ
හිතේ බොහොම විවෘතව මම එහෙමයි. ඒ කියන්නේ හැම වෙලාවෙම තර්කෙන්
දිනන්නේ
නෙමෙයි
මේ අවබෝධයක් සඳහා